ඊළඟට හොනරබල් ප්‍රේම්නාත් සී දොලවත්ත you have 14 minutes
සුදී සභාපතිතුමනි අද දින වෙන විට මේ රට පෞගිය කාල පරිච්ඡේදයෙන් පස්සේ ජනාධිපතිතුමා දුර කාලයේ දැරලා අවුරුද්දක් බාරපත් වෙනවා මම හිතන්නේ අපි විපක්ෂයේ තවමත් බීතිකාවන් බිය සමාජය තුල පතරෝමින් සිටිනවා එක එක පැත්තකින් හොඳකුත් තියෙනවා මොකද හේතුව අපි ආණ්ඩුව හැටියට වැඩ කරනකොට ඒව ගැන පොඩි අවධානයකුත් යොමු කරනවා හැබැයි සමහර අවස්ථාවල බොහොමයක් කාලවලට අපි දකින්නේ මොන හරි දෙයක් අපි කරනකොට ජනතාව බිය ගන්නන්න බැංකු වට්ටන්න අවසානයේ ආණ්ඩුව වට්ටලා තමන්ගේ බලය පුළුවන් තරම් ඉක්මනින් ලබා ගන්න උත්සාහ කරන ස්වරූපයක් තමයි අපිට පේන්න තියෙන්නේ ඒක දිගින් දිගටම නොයෙකුත් විවේචන හරහා විපක්ෂය කරනවා දැන් විපක්ෂය කියනවා මේ සමහරවිට ජනතා ජනතා විතුරුනේ සමහර පාර්ලිමේන්තුවට එන්න බැරි වෙච්ච පිරිස් ආබදුල්ලේ සමන්ත විද්‍යාරණ ඔහු කියනවා මේ අපි IMF එකට ගියා නම් අපි ගන්නෙ මෙහෙමයි කාර්ය සභාපතිතුමා බංකොලොත් වෙලා ක්‍රිප් දෙකට ගිහිල්ලා කරගන්න දෙයක් නැති රාජ්‍යයක් ණයක් ගන්න යනකොට ගිහිල්ලා ණය ගන්න බැංකුවෙන් පුළුවන් බැංකුවට කොන්දේසි දාන හා අපි ඇත්ත ඇත්ත තේරුම් ගන්න බෑ මේ මොනවා හරි දොඩනවා ඊළඟට කියනවා දැන් මේ රටේ පෞගේ කාලේ පුරාට විපක්ෂකව ඉන්දියාවේ සහයෝගේ නැහැ ඉන්දියාවේ සහයෝගේ නැහැ අදනකොට ඉන්දියාවේ ජනාධිපතිතුමා සංචාරයක් කරනවා ඒකම තව මාස දෙකකින් ජනාධිපතිතුමා චීනය යනවා යුරෝපයේ සහයෝගය තුමට තියෙනවා ඉතින් අද අපි ආණ්ඩුව තුළ ඔහු ඉතාමත් ක්‍රමිකව සාධනීය පියවර ගණනාවක් සිදු කරමින් යනවා ඉතින් ඒ නිසා දිගින් දිගටම පේන්න තියෙන්නේ මේ වැඩ පිළිවෙලට අපි උදව් කරන වඩා කකුලෙන් අදින ස්වරූපයක් තමයි අපිට විපක්ෂයේ දිගින් දිගටම තියෙන්නේ. එක්කෝ ජාත්‍යන්තරයේ දිනාගෙන නැහැ කියනවා. එක්කෝ අපි IMF එකෙන් ණය ගත්තනම් අපි ගන්නෙ මෙහෙමයි කියනවා. ඉතින් මේ විදිහට දිගින් දිගටම ආණ්ඩුවේ වැඩ පිළිවෙල මේ සාධනීය වැඩ පිළිවෙල විවේචන කරන ස්වරූපයක් පේනවා. සම්භවතුන් අපිට ආපහු කතා කරන්න දෙයක් නැහැ. මීට අවුරුද්දකට ඉස්සෙල්ලා තත්ත්ව ගත්තාම අපි හිටියේ බොහොම ශෝචනීය තත්ත්වයක. පෝලිං තියෙනවා අත්‍යවශ්‍ය වාණ්ඩ නැහැ මිනිසු මහමග මැරෙනවා ප්‍රචණ්ඩත්වයේ හැමතරම යොවා ගිහිල්ලා පැසිස්වාදී දේශපාලන යාන්ත්‍රණයක ආරම්භය අපි දැක්කා අපිටත් එළියට බහින්න බෑ විපක්ෂ නායකතුමාට එළියට බහින්නත් බෑ එහෙම තමයි මේ පැසිස්වාදී දේශපාලන ආගමනය තිබ්බේ හැබැයි අද ඒ තත්ත්වය සියල්ල වෙනස් වෙලා තියෙනවා දැන් ඔය සජිත් ප්‍රේමදාස මහත්තයාගේ බොහොම මිත්‍රයෙක් තමයි ඔය ඒ අය සම්බන්ධයෙන් වැඩිපුර වාර්තා කරන නමුත් වෙරිටේ රිසර්ච් ආයතනය අපි දන්නවා පහුගිය අවුරුද්දකට පෙර ඒ අය කරපු රිසර්ච් එක කිව්වේ ආණ්ඩුව කරන වැඩපිළිවෙල ආණ්ඩුවේ ක්‍රියාවලිය ජනතාව අනුමත කරන්නේ 10%යි මීට අවුරුද්දකට ඉස්සෙල්ලා හැබැයි අද ඊයේ දිනේදී වෙරිටේ රිසර්ච් ආයතනය ඉදිරිපත් කරපු සංගණනය තුළ ආණ්ඩුව කරන ක්‍රියාපිළිවෙත අද වෙනකොට ජනතාව 121ක් පිළිගන්නවා. ඒතර අපි අහන්නේ විපක්ෂයේ දිය වෙලාද ආණ්ඩුව දිය වෙලාද? විපක්ෂයේ ජනතාව අතර ප්‍රසිද්ධියටපත් වෙලාද? එපමණ විපක්ෂයේ අප්‍රසිද්ධියටපත් වෙලාද? අද ක්‍රමක්‍රමයෙන් අපි ආණ්ඩුවක් හැටියට අපේ පහුගිය කාලේ පුරාට ඒ විවේචන එක්ක අපි මේ තිබ්බ තත්ත්වෙන් රට ඉස්සරහට ගේනවා. ඒ වැඩපිළිවෙලට අවශ්‍ය නායකත්වය දෙනවා. සමහර අවස්ථාවල අපි දේශපාලනේ ඉදිරි අනාගතය අපි දේශපාලනේ බලන්නේ මේ රටේ අවශ්‍යතාවය වෙනුවෙන් අපේ දේශපාලන අනාගතය පවා අපි උගස්තිපු අවස්ථාවන් තියෙනවා ඒ නිසා මේ රටට අවශ්‍ය ගන්න අවශ්‍ය දුෂ්කර තීන්දුව తీරන අපි ගන්නවා දැන් විශේෂයෙන්ම මම මේ වෙලාවේ කැමති ගරු සභාපතිතුමනි මේ සභාවට කියවන්න මොකක්ද ශ්‍රී ලංකාව ප්‍රකෘතිමත් මාර්ගයක් කරා මේ පහුගිය දිනක ශ්‍රී ලංකාවේ ලෝක බැංකු අධ්‍යක්ෂක ෆාරිස් හඩඩ් මහත්මයා ශ්‍රී ලංකාව ප්‍රකෘතිමත් මාර්ගයක් කරා කියන වැඩමුළුවේදී ඔහු කරපු ප්‍රකාශය යම් ආකාරයේ මේ අවස්ථාවේ ගරු සභාවට දැනුවත් කරන්න. This is not the end of the road, but this is a good journey so far. ඒ ඉතා දුෂ්කර වුවත් එයි හොඳ හැරවුමක් අපට දක්නට හැකි වුණා. අපි ඒ මග තවදුරටත් යා යුතුයි. තවදුරටත් ඔහු කියනවා. ඉදිරි වසර දෙකක් මෙම ප්‍රකෘතිමත් භාවය කරා යන ගමනේ ඉතා තීර්ණාත්මක අවස්ථාවන් වෙනවා. යථාර්ථවාදීව බල්ලකල ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීම තවදුරටත් දුෂ්කර ව්‍යායාමයක්. ගෝලීය ආර්ථිකය හැකලීම, ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය පුනර්වර්ධනයේද පමා කරනු ලබනවා. අපි කවුරුත් දන්නවා මේක මේ අපිට බලපාව වගේම ලෝකෙටම බලපාලා තියෙනවා. එයින් යුක්‍රේනයේ රුසියානු යුද්ධය තියෙනවා, අනිත් පැත්තෙන් ලෝකෙ හැමතැනම කොවිඩ් වසංගතයේ එක නැගිටිමින් සිටින්නේ. ඒ අනුව ලෝකෙත් ආර්ථික සංකෝචනය වෙලා තියෙන්නේ. ඒ තුල අපේ රටේ තියෙන අපේ සංචාරක ව්‍යාපාරයේ උදෙසාත් මේ බලපානවා. තවද තවදුරටත් ඔහු කියනවා එමෙන්ම ශ්‍රී ලංකාවේ අපනයනය සඳහා ඉල්ලුමක් එමගින් අඩුවිය හැකි. අර්බුදයේ ඉදිරියට ඇදීමත් සමග ඉහළ කුසලතා ඇති අය ප්‍රමුඛව තවත් පිරිස මේ රට හැර යාවි. මම ඔබ වෙතින් ඉල්ලා සිටින්නේ එක දෙයයි, ඔබ කරන දේ ඉදිරියට කරගෙන යන්න. කරු සභාපතිතුමනි, මේ බුද්ධිගල්ලේ සම්බන්ධයෙන් මට තියෙන්නේ වෙනත් කියවීමක්. දැන් අපි බලමු ඉන්දියාව පහුගිය 1993 අවසන් වතාවට IMF එකට යනකොට ඉන්දියාව හිතපු දෙයක් තමයි මේ බුද්ධිගල්ලේ කියන කාරණාත් එක්ක බලවම ඉන්දියාව තවදුරටත් හවුස්හෝල් වර්කර්ස්ලා, හවුස්මේඩ්ස්ලා මේ ලෝකෙට නිෂ්පාදනය කරේ නැහැ. හැබැයි ඉන්දියාව කරේ මොකද? වෘත්තිකයෝ බිහි කළා. දැන් ලංකාව තුලත් මම විශ්වාස කරනවා අපේ රටේ උසස් අධ්‍යාපන ක්‍රමවේදය වෙනස් කරලා අපේ රටේ තරුණ තරුණියන්ට වෘත්තිමය අවස්ථා ලබා දීලා, වෘත්තීය අධ්‍යාපනය ලබා දීලා ලෝක වෙළඳපොළට හරියන වෘත්තිකයෝ අපි බිහි කරන්න ඕනේ. ඒක අපි එක පැත්තකින් බුද්ධිමය බුද්ධිගලණය කියලා එක පැත්තකින් බොහොම කුහකව හිතන්නේ නැතුව අපේ තරුණ තරුණියන්ට අවස්ථාව දෙන්න ඕනේ එළියට ගිහිලා අධ්‍යාපනය ලබාගෙන එළියට ගිහිලා රස්සා කරලා ඒ මුදල් ලංකාවට ගේන්න. විශේෂයෙන් අපි දන්නවා විශේෂඥ වෛද්‍යවරු කිව්වහම ඒ අයට ඒ කන්සල්ටන්සි විභාගයට ලබා දෙන්නේ ඒ අය පාස් කරන්නේ සාමාන්‍ය අවුරුද්දකට 10-12. දැන් මේ ප්‍රශ්නෙත් එක බැලුවහම අපිට සිද්ධ වෙනවා වැඩිපුර ප්‍රමාණයක් විභාගය සමත් කරන්න. අනිත් කාරණය තමයි මේ වෛද්‍යවරු කියලා අපි තෝරගෙන දරුවෝ ගත්තාම එක කටවුට් මාක්කයක් දෙකක් තුනක් පස්සල කරොත් තවත් වෛද්‍යවරු 14,000ක් අපිට බිහි කරන්න පුළුවන්. අපිට හැකියාව තියෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ අපිට අවශ්‍ය යටිතල පහසුකම් තියෙනවද කියන එක. ඒ නිසා බුද්ධිගල්ලේ කියන කාරණය බොහොම පසුගාමීව බලනට වඩා අපිට පුළුවන් නම් ඒ එවැනි ලෝකෙ දිනන්න පුළුවන් තාක්ෂණික දැනුම තියෙන වෘත්තිකයෝ අපිට ලෝකෙට බිහි කරන්න. ඒක තමයි අපේ දියුණුවේ රටක් හැටියට දියුණුවේ ඉස්සරහට යන්න ඕන මාර්ගය. දැන් අපි කවුරුත් දන්නවා දිගින් දිගටම විපක්ෂය කියනවා අර හැමදාම කියන නෙගටිවිටිම ප්‍රමෝට් කර කර පෙසිමිස්ටික් ස්වභාවයම ප්‍රමෝට් කර කර විපක්ෂය කියන්නේ මේම හරියන්නේ නැහැ, මේම ගිහිල්ලා හරියන්නේ නැහැ, මේ පිය ස්වරූපේ ගියාට ඕගලන්ට මේක ලස්සනද වෙවුනට මේක ඉස්සරහ විතරයි ලස්සන, අඩියේ කිසිම ඝනකමක් නැහැ. ඔහෙමනේ කියන්නේ. හරි, අපි දන්නවා ණය ගන්න එක මේකට උත්තරයක් නෙමෙයි. හැබැයි මේ తాවකාලික ස්වරූපය තුල අපිට ණය ගන්න තු කරන්න දෙයක් නැහැ. හැබැයි ඒක අපි වර්ධනය කරගන්න ප්‍රියවරන් අපි ගෑවෙන්න ඕනේ. ඒක ඇත්ත. හැබැයි ඒ සඳහා මම හිතනවා මේ බුද්ධිගල්ණය කියන කාරණය අපි වඩා විවෘත මනසින් යුතුව බලන්න ඕනේ. තරුණ තරුණියන්ට වැඩිපුර අවස්ථා විවර කරන්න ඕනේ. අපි වෘත්තිගේ වැඩේට පිටරටවලට යන්න. මහඩත් මහත්මයා තවත් මේ තවදුරටත් මෙහෙම කියනවා. මම ඔබ වෙතින් ඉල්ලා සිටින්නේ එක දෙයයි, ඔබ කරන දේ ඉදිරියට කරගෙන යන්න. මන්දේ ඉතා වැදගත්. නමුත් ඒ දේශපාලනයේ අවස්ථාව මෙය. නමුත් කරන දේ සත්‍ය වටහාගෙන කතා කරන්න. නමුත් කතා කරුණාකර සත්‍ය වටහාගෙන කතා කරන්න. මම නැවත වතාවක් කියනවා විපක්ෂයට. නමුත් කරුණාකර සත්‍ය වටහාගෙන කතා කරන්න. ඇත්ත මේ දේශපාලනයේ අවස්ථාවක් නොවේ. මේ දේශපාලනයේ අවස්ථාවක් නොවේ. මේ නිවැරදි දේ කිරීමට අවස්ථාවයි. මේ නිවැරදි දේ කිරීමට අවස්ථාවයි. මම මේ වැඩිපුර මේ කීප වතාවක් කියවන්නේ මොකක් නිසා නෙමෙයි. මේ විදේශ කියන තේරෙන දේ. මෙරටේ නායකත්වය බාර ගන්න ඉන්න. මෙරටේ කවදා හරි දවසක මෙරටේ නායකයා වෙන්න පුළුවන් මිනිස්සුන්ට මේක අවබෝධයක් නැද්ද? එහෙම නැත්නම් හිතන්නේ නැද්ද? එහෙම නැත්නම් හුදෙක්ම තමන්ගේ දේශපාල අවශ්‍යතා මත මේ සියල්ල අමතක කරලා තියනවද? මම දැනෙන්නේ නැති කියන ගැටලුව තමයි අපිට තියෙන්නේ. මොකද හේතුව මේ ශ්‍රී ලංකාවේ ලෝක බැංකු අධ්‍යක්ෂකතුමා. එතුමා කියන්නේ මේ වෙලාව දේශපාලන කරන වෙලාවක් නෙමෙයි. මේ වෙලාව ඇත්ත කතා කරලා ඇත්ත දේ දැකලා අපි නිවැරදිව කටයුතු කරන්න හොඳ සුදුසුම අවස්ථාවක් තමයි මේ තියෙන්නේ. ඒ නිසා මම හිතනවා අපිට සිද්ධ වෙනවා. අපි අර දැක්ක අපි හිතපු ඒ දේශපාලන පාට කණ්ණාඩි පැසක දාලා මෙරටේ අභිවෘද්ධි වෙනුවෙන් මෙරටේ ජනතාවගේ අභිවෘද්ධි වෙනුවෙන් මෙරටේ අනාගතය වෙනුවෙන් අපිට කහුවෙලා වැඩ කරන්න. දැන් අපි බැලුවාම මිට අවුරුද්දකට පෙර බොහොමයක් දෙනේ කතා කරපු කාරණයක් තමයි දූෂණ සම්බන්ධයෙන් කතා කරා. දැන් අද අපි ආණ්ඩුවක් හදලා අපිට පුළුවන් ගලාල තියෙනවා දූෂණ විරෝධී පනත් කෙටුප්පත ගෙනල්ලා ඒක පනතක් බවට පත් කරා. බොහොමයක් දෙනෙක් කිව්වේ බොහොමයක් දෙනෙක් අපේ ආණ්ඩුවට ඇඟිල්ල දික් කරනවා. අපේ ආණ්ඩුව ඇතුලේ දූෂිතයෝ ඉන්නවා, අපි දූෂිතයි කියලා. හැබැයි අපිට ඔය කියන ආකාරයේ ගැටලුකාරී තත්වයක් අපේ ආණ්ඩුවේ දූෂිතයෝ ඉන්නවනම් ඒ බලත මේ ආණ්ඩුව කරවන අය දූෂිතයෝ ආරක්ෂා කරනවනම් අපිට කිසිම අවස්ථාවක් වෙන්නේ නැහැ මේ දූෂණ විරෝධී පනත් කඩුපත පනත බවට පත් කරන්න. අපි ඒ අවශ්‍ය තීන්දුව తీර අරන් තියෙනවා. ඒකම පහුගිය කාලේ අපි 21 ආණ්ඩු ක්‍රම විවස්ස සංශෝධනය තුල විදාගි ජනාධිපතිතුමාට හිමි වෙලා තිබු බලතල අපි එතුමගෙන් අයින් කරලා ස්වාධීන කොමිසම සභා පාර්ලිමේන්තුව ශක්තිමත් කරන්න අවශ්‍ය දායකත්ව දක්වලා තියෙනවා. ඉතින් එහෙම බැලුවාම දිගින් දිගටම පහුගිය කාලේ පුරාවටම අපි සාධනීය වශයෙන් කළ යුතු හැකි ප්‍රතිසංස්කර ගණනාවක් කරලා තියෙනවා. විශේෂයෙන්ම GSP+ මම විශාල වශයෙන් සතුටු වෙනවා. මම හිතන්නේ මම පහුගිය කාලේ පුරාවටම සටන් කරන සහ තවදුරටත් සටන් කරන සහ ඉතාම නුදුරෙදී මේ පාර්ලිමේන්තුව ඉදිරිපත් වෙන ඒ තරුණ නියෝජනයට අදාළ පනත් කඩුම්පත 125ක තරුණ කෝට එක මම හිතන්නේ ඊළඟ සුමානෙදී සියල්ල අවසන් වෙලා තියෙන්නේ. ඊළඟ සුමානෙ ගැසට් පත්‍රයේදී කැබිනට් එකේ ඉදිරිපත් වෙලා ඒ සංශෝධන හරහා ඒ පාර්ලිමේන්තුව ඉදිරිපත් වෙයි. බලන්න තරුණයන්ට තිබ්බ අවස්ථාව පහුගිය ආණ්ඩු කාලේ සම්පූර්ණ නැති වෙනවා. ඒ පළාත් පාලන ආයතනවල 125ක තරුණ ලැබෙන අවස්ථාව. හැබැයි අපිට ආපහු ඒක නැවත ඇති කරන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. මම හිතනවා නුදුරින් දිගට ලැබෙයි. ඒකම දිගින් දිගටම අපි කතා කරපු LGBTQI ප්‍රජාවගේ හැසිරීම සම්බන්ධයෙන් දඬුවම් ලක් කිරීමේ ක්‍රමවේදය. කරු සභාපතිතුමා ඔබතුමාත් බොහොම දීර්ඝ සාකච්ඡාවක් අපි එදිලා ඔබතුමා විශ්වාස කරන අයත් ඒ නිරපරාධීකරණය කළ යුතුයි කියලා. මම ඔබතුමාට ස්තුතිවන්ත වෙන්න අවස්ථාවක් කර ගන්නවා. ඔබතුමා නියෝජනය කරන තත්ත්වයේ තුල ඔබතුමා වගේ පුළුල් මනසකින් එවැනි කාරණා සම්බන්ධයෙන් මාත් එක්ක සාකච්ඡා කිරීම සම්බන්ධයෙන්. ඉතින් මේ කාරණා සියල්ලම මම හිතන්නේ GSP+ එක අපේ රටට ලැබෙන්න බලපාන්න ඇති. ඒක මම හිතනවා ඒක මම බොහොම අවංකව බොහොම නිහතමානීව සතුටු වෙනවා එවැනි තත්ත්වයන් තුලට මේ රටට දායකත්වයක් දෙන GSP+ තමත් අවුරුදු 4කට ගන්න අපිට දායකත්වය දෙන්න පුළුවන්කම ලැබිගෙන. ඒ එකම මම හිතනවා මේ වෙලාවේ අපි සියලුම දෙනා මේ සාධනීය තත්ත්වයන් සම්බන්ධයෙන් අපි සියලුම දෙනා අපිට නීති අනපනත් මේ පාර්ලිමේන්තුවේ ඉදිරියේදී දෙවන වර කිවීම තුල අපිට සම්බන්ධ කරන්න පුළුවන් වෙයි. විශේෂයෙන්ම GSP+ නැවත වතාවක් තවත් අවුරුදු 4කට අපිට ලැබිලා තියෙනවා මෙවැනි සාධනීය වෙනස්කම් වල විභාජන කිරීම තුල. අනික කාර්ය මම පුංචි දෙයක් අහන්නේ. දැන් දිගින් දිගටම මේ පාලකයෝ ගැන විවේචනය කරාට මේ පර්ණ සෙට් එකමයි
Honorable member, you have 2 more minutes.
ගැන කතා කරනකොට මම අහන්න කැමතියි දැන් අද වෙනකොට සමාවෙන්න. තරුණ മന്ത്രിවරු 5 දිනක් අද වෙනකොට වැඩපළන අමාත්‍යවරු කැබිනට් අමාත්‍යවරු ලෙස වැඩ කරන. අද මේ ආණ්ඩුව තුල තරුණයන්ට විශාල අවස්ථාවක් ලැබිලා තියෙනවා. අද ශ්‍යාන් සේමසිංහ අමාත්‍යතුමා, තෙන්නකෝන් අමාත්‍යතුමා, දිලුම් අමාත්‍යතුමා මෙවැනි අමාත්‍යවරු තවත් 5 දිනක් අද ජනාධිපතිතුමා ඉන්දියා සංචාරයත් එක්ක කැබිනට් වැඩබල්ල කැබිනට් අමාත්‍යවරුවට වත් වෙලා තියෙනවා. මම අහන්න කැමතියි මෙවැනි ආකාරයට තරුණයන්ට අවස්ථාව ලබා දීම සුසු නැද්ද? වෙනස් අපි දැක්ක අර පරණ පුරුදු ඒ දේශපාලනයෙන් එහාට ගිහිලා තරුණට වැඩි ඉඩ ප්‍රස්තාව ඉවර වෙලා තියෙනවා. ඒක තමයි මම හිතන්නේ මේ ආණ්ඩුව අද වෙනම තලක් තුල ඉස්සරහට යන්නේ. අද බොහොම කාර්යක්ෂමව වැඩ කරන ස්වරූපයක් අපිට පේන්න තියෙනවා. ඉතින් ඒ නිසා මම විශ්වාස කරනවා අපි මේ ගමන් කරන්නේ දේශපාලන ව්‍යාපාරයක් තුල නෙවෙයි. අපි ගමන් කරන්නේ මේ රටක් ආණ්ඩුවක් හෙට ඉස්සරහට යන ව්‍යාපාරයක් තුල අවශ්‍ය දායකත්ව තමයි අපි ලබා දෙන්නේ. ඒ නිසා අපි දිගින් දිගටම ප්‍රකාශ කරමු මේ ආණ්ඩුවක් හෙට දේශපාලන කරනට වඩා අවශ්‍ය නිවැරදි තීන්දුව ගන්න, අමාරු තීන්දුව ගන්න, හරි දේ කරන්න. මම හිතන්නේ විදේශිකයෙක් හෙට ලෝක බැංකු අධ්‍යක්ෂකවරයා කරන ඉල්ලීම අපේ විපක්ෂයේ සියලුම දෙනාට එකතු වෙලා ඒ සඳහා අවශ්‍ය දායකත්වය ලබා දෙන්න පුළුවන්. මම හිතන්නේ විපක්ෂයේ සියලුම දෙනාට රහස් ඡන්දයක් ලබා දෙන්නොත් විපක්ෂ නායකතුමා දිගින් දිගටම උදේ ඉඳලා හවස වෙනකම් කරන මේ සභාව ආමන්ත්‍රණය සම්බන්ධයෙන් ඔබේ තනතුරු වලට ගැටලුවක් නොවන ආකාරයට ඔබට කතා කරන්න අවශ්‍ය පණිවිඩය ලබා දෙන්න රහස් ඡන්දයක් ලබා දුන්නොත් ඒ සියලුම දෙනා පැහැදිලිව කියයි විපක්ෂ නායකතුමා දිගින් දිගටම මේ සභාව ආමන්ත්‍රණය කරන කාලය ඉතාමත් වැඩි කියලා. ඒක බොහොම අවංකව කවුරුත් කතා කරන දෙයක්. ඒ නිසා මම හිතනවා කතාවට එහාට ගිහිල්ලා
වැඩ කරන්න. Your time is over.
හරි දේ කරන්න. අපි ඔක්කොම එකතු වෙලා වැඩ කරමු නිවැරදි තීන්දුව ගන්න වෙලාවක් මිසක් දේශපාලනය කරන වෙලාවක් නෙමෙයි කියන කාරණේ නැවත මතක් කරමින් අවස්ථාව ලබා දුන්නට ස්තුතිවන්තයි මම නිහඬව බොහොම ස්තුතියි.
ස්තුතියි. ඊළඟට හොනබල් උදේන ක්‍රියන් වල කිරින්දි ගොඩ.
Yes.
You have 14 minutes.
Okay. බොහොමත්ම ස්තුතියි. ඇත්තටම අද මූල්‍ය ක්ෂේත්‍රයට අදාළ වැදගත් පනතක් පිළිබඳ සාකච්ඡා වෙන අවස්ථාවක්. විශේෂයෙන් බැංකුවල ස්ථායිතාවය පිළිබඳව, ඒ වගේම තැන්පත්කරුවන්ගේ ආරක්ෂාව පිළිබඳව, ඒ වගේම බැංකු නියාමනයේ මහ බැංකුව සතු අයිතිය තවදුරටත් තහවුරු කිරීම සම්බන්ධ වන පනතක සාකච්ඡාවක්. ඇත්තටම මෙහි විශේෂයෙන්ම තැන්පත්කරුවන්ගේ තැන්පත් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් 30 වගන්තියේ සාකච්ඡා වෙනවා. ඒ වගේම මේක අලුත් ප්‍රවණතාවයක් විදිහටත් මෙරට පවතින මූල්‍ය අර්බුදය හමුවේ සහ බැංකු බිඳ වැටේ යන ඒ සැකය තුළ රාජ්‍ය බැංකුවලට සහ පුද්ගලික බැංකුවලට බලපාලා තියෙන තර්ජනය අවම කිරීම සඳහා ගන්නා ලද උත්සාහයක් විදිහටත් අපි දකිනවා. ඒ වගේම මම සන්තෝෂ වෙනවා මේ පනතට ගේන ලද සංශෝධන තුළ මේ තැන්පතු රක්ෂණ අරමුදල පලදායි ලෙස පරිපාලනය කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය ආයතනයත් සමග මෙම ගිවිසුම් වලට එළඹීම සඳහා වන සංශෝධනයක් ඉදිරිපත් කරලා තිබීම ගැන. මොකද මේක ප්‍රතිරක්ෂණයක හෝ එහා ඒවන් ශක්තිමත් ආයතන ව්‍යූහයක අවශ්‍යතාවය තියෙනවා. මොකද රාජ්‍ය බැංකු පද්ධතිය ආරක්ෂා කර ගැනීම සඳහා. මෙහිදී විශේෂයෙන් මෙම තැන්පතු රක්ෂණ ක්‍රමය යෝජනා ක්‍රමය සම්බන්ධයෙන් විශේෂයෙන් සාකච්ඡා කරලා තියෙන තැනක ගැටලු සහගත තත්ත්වයක් බවට පත්වන්නේ මෙම තැන්පතු කරණය සඳහා රක්ෂණය ඇති කිරීමට මේ බලපත්‍රලාභී බැංකුවලට මේ අනිවාර්ය කිරීම සහ ඒ අනිවාර්ය කිරීම නොකර හැරියොත් ඒ සම්බන්ධයෙන් වන්නා වූ නෛතික තත්ත්වය කුමක්ද කියන එක සම්බන්ධ මෙහි පැහැදිලි කිරීමක් නැතිවීම. මම මේ සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍යතුමාගෙනුත් ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමක් කරන ලැබිය පුද්ගලික නිසා ඇත්තටම මේ ආර්ථික අර්බුදය තුළ රට ගොඩේම සඳහා ගන්නා පියවර තුළ ඒ සාධනීය දේවල් වලට සාධනීයව විවේචනය කිරීම මම හිතන්නේ අපේ වගකීමක් සහ යුතුකමක් විදිහට අපි දකිනවා. ඒ වගේම අද මෙරට ආර්ථිකය යම් තිබ්බ තැනින් පහුගිය අවුරුද්දට කාලයට වැඩිය තිබ්බ තැනින් යම් කිසි ප්‍රගතිශීලී ගමනක යෙදෙනවා කියන මතවාදයක් රට තුළ ස්ථාපිත වෙලා තියෙනවා. ඒ අතර මේ සම්බන්ධයෙන් අපි කතා කිරීමේදී අපි තාමත් දැකලා නැහැ මේ අර්බුදයෙන් නිසි ආකාරයෙන් ගොඩේන වැඩපිළිවෙලක් රජය විසින් යෝජනා කරලා තියෙනවද කියන එක. මොකද අපි දැනටමත් දකින්නේ මේ ණය පියවා ගැනීම සඳහා ණය ලබා ගැනීමත්, ණය ගෙවීමේ කාල සීමාව දීර්ඝ කිරීමත්, ණය ප්‍රතිව්‍යුහකරණය කිරීමත්, ඒ වගේම රාජ්‍ය දේපළ විකිණීමත් යන කාරණා හැරුණු කොටගෙන මෙරට ආනයන ආදේශක වර්ධනයට, ඒ වගේම අපනයන වර්ධනය සඳහා ක්‍රමවත් වැඩපිළිවෙලක් තියෙනවද කියන එක. මේක අපි විශේෂයෙන් සාකච්ඡා කරන්න වෙන්නේ මොකද මේ රටට පූර්වයේ මෙවන් ආර්ථික අර්බුදවලට පත්වෙච්චි විශේෂයෙන් අපේ අසල්වැසි ඉන්දියාව 1991 දී, ඒ වගේම මහා බ්‍රිතාන්‍ය වැනි රටවල් මේ අර්බුදයෙන් ගොඩ ආපු ආකාරය සම්බන්ධයෙන් අපි පශ්චාත් අධ්‍යයනයක් කරලා තියෙනවද කියන එක ප්‍රශ්නයක්. මොකද ඉන්දියාව මේ ප්‍රශ්නයෙන් ගොඩ එන්න උත්සාහ කරේ ස්වජාතික ව්‍යාපාරයක් තුළින් දේශීය නිෂ්පාදන ශක්තිමත් කරලා රටේ ඩොලර් සංචිත අනවශ්‍ය ආනයනයන් සඳහා යොදාගන්නේ නැතුව. හැබැයි අපි රටක් විදිහට පුදුම වෙනවා. දැන් අපි අවුරුද්දක විතර කාලයක් තුළ භාණ්ඩ අනවශ්‍ය භාණ්ඩ ආනයනය සීමා කරලා අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනයත් සීමා කරපු රටක්. හැබැයි මේ මෑතකදී වාර්තා ඉදිරිපත් වුණා පහුගිය මාස 5ක කාලය තුළ කෝටි 41,512 ඇමරිකානු එක්සත් ජනපද ඩොලර් අපි පරිභෝජන භාණ්ඩ ආනයනය කරලා තියෙනවා. මේ තුළින් 56%ක් එනම් කෝටි 23300ක මුදලක් අපි වැය කරලා තියෙන ආහාර පාන සඳහා. එතකොට අපි අනෙකුත් පරිභෝජන භාණ්ඩ සඳහා වැය කරලා තියෙන්නේ කෝටි 18212ක ප්‍රමාණයක් ආසන්න වශයෙන්. මේ තුල පුදුම සහගත දෙයක් තමයි අපි එළවලු ආනයනට පමණක් එම ආහාර පාන ආනයනය තුලින් 19.9ක ප්‍රමාණයක් එනම් කෝටි 4637ක් වැය කරලා තියෙනවා. එතකොට මේක අපි කොයි ආකාරයෙන්ද සාධාරණීකරණය කරන්නේ? ඒ වගේම අපි පළතුරු ආනයනය සඳහා ඒත් ඇමරිකන් එක්සත් ජනපද ඩොලර් මිලියන 59.2 විතර ප්‍රමාණයක් වැය කරලා තියෙනවා. ඉතින් මෙවන් තත්ත්වයක් තුල මේ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මොකද්ද කියන එක හඳුනා නොගත හොත් මම හිතන්නේ මේ ආර්ථික අර්බුදය මෙතනින් නවත්තන්න හැකියාවක් ලැබෙන එකක් නැහැ. මොකද අපි දන්නවා අනාගතයේදී තව තවත් ණය මුදල් ලැබෙනකොට තව තවත් ආර්ථික ශක්තිමත් වෙනවා කියලා පෙනෙනකොට මේ ආනයන සීමාවන් අපි ලිහිල් කරන්න උත්සාහ කරනවා. ඒ ලිහිල් කිරීමත් එක්කම මේ රටේ අනාගතයේ ලොකු ගෙවුම් ශේෂ අර්බුදයක් නැවතත් ඇතිවීමේ තර්ජනයක් අපිට පේනවා. ඒ වගේම රුපියලේ අගය අවප්‍රමාණය වීමේ තර්ජනයක් පේනවා. ඒ වගේම රට තුල තියෙන දේශීය සංචිත පහළ යාමේ ප්‍රවණතාවයක් පේනවා. එහෙනම් මම හිතන්නේ නැවත නැවතත් අපි සලකා බැලිය යුතුයි අපේ ආනයනයන් මොනවද කියන එක සහ අත්‍යවශ්‍ය ආනයනයන් මොනවද කියන එක. මේක සම්බන්ධයෙන් දැඩි කතිකාවතක් සමාජයේ සහ ඇතිවිය යුතුයි. මොකද අපි දන්නවා මහ බැංකුව තීන්දුව තීරණ ගන්නවා පාර්ලිමේන්තුවේ මූල්‍ය බලය සම්බන්ධයෙන් කිසිදු අවධානයක් යොමු කරන්නේ නැතුව තමයි මේ රටේ බංකොලොත්භාවය ප්‍රකාශ කරේ අලුත් මහ බැංකුව අධිපතිතුමා ඇවිල්ලා දවස් කීපයකින්. ඊට පස්සේ දැන් මහ බැංකු පනතත් එක්ක මේ ලැබිච්ච බලයත් එක්ක මම හිතන්නේ අපිට ලොකු ගැටලුකාරී තත්ත්වයක් ඇති වෙන්න පුළුවන් මේ වැරදි දත්තයන් තුල තීන්දුව తీරන ගත්තොත්. මොකද ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී අපි දැක්ක ලැබිච්ච පිළිතුර තමයි මේ බැංකු පොලිය අඩු වෙනවා කියන එක. හැබැයි ඊයේ වෙනකොටත් බැංකු පොලිය අපි බලාපොරොත්තු වෙච්ච විදිහට අඩු වෙලා නැහැ, ඉහළට ගිහිලා තියෙනවා. මෙන්න මේ තත්ත්වයන් තුල මේ මහ බැංකුව එහෙම නැත්නම් රටේ මූල්‍ය කළමනාකරණය කරන ආයතන රජයට දෙන තොරතුරු දත්ත ඇත්තද එහෙම නැත්නම් දෙන පින්තූරේ ඒ සාර්ථක එකක්ද කියන එක පිළිබඳ ගැටලුව ඇති වෙනවා. මොකද අතීතයේ මූල්‍ය අර්බුදය සඳහා මේ අවුරුදු ගානක් තිස්සේ රට එන්නේත් මේ දැනුමුත්තන්ගේ දැනුවත්කම තුළ රටට දුන්න උපදේශ තුළ ආණ්ඩු ක්‍රියාත්මක කිරීම. ඉතින් මම හිතන්නේ මේ රටේ මේ ආර්ථික අර්බුදයට දේශපාලඥයෝ ඒ වගේම ආයතන වගකීතු හා සේම මහ බැංකුව ඇතුළු මූල්‍ය උපදේශකයන්ගේ වගකීමක් තිබිය යුතුයි කියලා ඔවුන් වග කියන්නට ඕනේ, වග වෙන්නට ඕනේ කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කළ යුතුයි. ඒ වගේම විශේෂයෙන් මේ රට අයවැද කීපයකදීම සාකච්ඡා වෙච්ච දෙයක් තමයි මේ රජයට අනුබද්ධ කුඩා බැංකු පද්ධති ඒකාබද්ධ කරලා ඔවුන් ශක්තිමත් කිරීම. හැබැයි මේ තීන්දුව తీරන ගත්තත් විශේෂයෙන් රාජ්‍ය ආයෝජන හා උකස් බැංකුව, ග්‍රාමීය RDB, SMIB මෙන්න මේ වගේ ආයතන සියල්ල ඒකාබද්ධ කොට එක ව්‍යුහයක් යටතේ මූල්‍ය පද්ධතිය ස්ථාවර කිරීමේ වගකීමක් ගැන සාකච්ඡා කළත් අද වෙනකොට සිදු වෙලා නැතිවීම සම්බන්ධයෙන් මම හිතන්නේ අපි විශේෂයෙන් සලකා බලන්න ඕනේ. මොකද මේ කුඩා බැංකු පද්ධති තුල තැන්පත්කරුව රාශියක් ඉන්නවා. ඔවුන්ගේ තැන්පතු විශාල ප්‍රමාණයක් මේ රටේ සංසරණය වෙනවා. එහෙනම් ඔවුන්ගේ මේ ඒකාබද්ධ යෝජිත යාන්ත්‍රණය ක්‍රියාත්මක කරනවාද? එහෙම ක්‍රියාත්මක වන්නේ නම් මොකද්ද තියෙන කාල රාමුව සහ අධීක්ෂණ වැඩපිළිවෙල? එසේ නොවන්නේ නම් එම බැංකු ආරක්ෂා කර ගැනීම සඳහා වෙනත් වැඩපිළිවෙලක් තියෙනවද කියන එක විශේෂයෙන් රාජ්‍ය උකස් ආයෝජන බැංකුව, SMIB, HDFC සහ RDB බැංකුවලට අදාළව මා ප්‍රශ්න කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපි මේ රටේ 2018-19 වසරවල පැවති ආංශික අධීක්ෂණ කාරක සභාව නැවතත් ශක්තිමත් කරලා තියෙනවා. ඇත්තට මේ සම්බන්ධයෙන් අපි ස්තුතිවන්ත වෙන්නට ඕනේ. මොකද මේ ආංශික අධීක්ෂණ කාරක සභාව තුළ ඉස්තා වැදගත් වැඩ කටයුත්තක් සිදු වෙන. ඒ වගේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තමන්ගේ දායකත්වයේ පක්ෂ ભેදකින් තොරව ක්‍රියාත්මක කරලා රට වෙනුවෙන් යම් ලොකු වැඩ පිළිලක් සහයක් ලබා දීමේ හැකියාව ලැබිලා තියෙනවා. හැබැයි අපි දැක්කා ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික කාරක සභාවේ ගරු සභාපතිතුමා ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය පුද්ගලීකරණය තුළ රටේ ජාතික ආරක්ෂාවට හානියක් තර්ජනයක් ඇති වෙයි කියන මතවාදය තුළ ඒ ආංශික කාරක සභාවේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරා. හැබැයි පාර්ලිමේන්තුවට ඒ වාර්තාව ඉදිරිපත් කළා පැය 12ක් යන්නටත් කලින් ජනාධිපති මාධ්‍යංශය මේ වාර්තාව පිළිබඳ යම්කිසි මාධ්‍ය නිවේදනයක් නිකුත් කළා ඒ ආංශික අධීක්ෂණ කාරක සභාවේ කාර්ය හැල්ලුවට ලක් කළා ඉතින් ඇත්තටම මේ ආංශික අධීක්ෂණ කාරක සභාව තුළ සියලු දෙනාම තීන්දුව తీරන ගන්නේ පක්ෂ දේශපාලනයෙන් තොරව එකතු වෙලා රටේ වැදගත් දේවල් සම්බන්ධයෙන් එතකොට මේ සම්බන්ධයෙන් අපි කටයුතු කිරීම තීන්දුව తీරන ගැනීමේදී මම හිතන්නේ අපි මීට වැඩිය තීන්දුව తీරන ගැනීමේදී විවෘතව සාකච්ඡා කළ තීන්දුව తీරන ගත යුතුයි කියන තැන මා ඉන්නා මොකද දැන් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සභාපතිවරයා ඊ වෙනකොට අධ්‍යක්ෂක මණ්ඩලයේ එකතුවෙන් අයින් කරලා මේ වැඩපිළිවෙලට රජයේ පුද්ගලික කරන වැඩපිළිවෙලට ශක්තියක් ලබා නොදුනා කියන චෝදනාව මං හිතන්නේ යටින් තියෙන්නේ. එතකොට මේ රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා අපිට වෙනත් රටවලින් ගන්න පුළුවන් උදාහරණ රැසක් තිබේදී අපි තාමත් අර මම මුලින් කිව්වා වගේ ණය සහ විකිණීම මතම නම් ඉන්නේ. අපිට තව විකුණන්න ගොඩක් දේවල් තියෙනවා. මම හිතන්නේ හොඳම දේ තමයි අපේ සුරෙන් රාගන් මහාචාර්යතුමයි පිළිගන්නවා ඇති විකුණන්න තියෙන හොඳම දේ තමයි අධ්‍යාපනය. උගතුන්ගේ දැනුම. අපි මේ සඳහා මොනවද කරලා තියෙන්නේ? එතන මෙන්න මේක මම හිතන්නේ අද අලුත් වාර්තාවක් ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ වාර්තාව තමයි මට කියවන්න හැකියාවක් ලැබුණේ නැහැ. නමුත් ඒක ඇති කියලා මම විශ්වාස කරනවා ඇත්තටම. මොකද මේ අධ්‍යාපනයේ විකිණීමෙන් රටවල් විශාල පිරිසක් තමන්ගේ ආර්ථිකය ශක්තිමත් කරගෙන තියෙනවා. එමෙන්ම
I think අපි අධ්‍යාපනයේ විකිණිනවා කියන වචනය දේශපාලනිකව නිවැරදි කරන්න ඕනේ මම. නමුත් ශ්‍රී ලංකාව ඓතිහාසිකවම බුද්ධි කේන්ද්‍රයක් වෙලා තිබෙනවා. සාගරයක් මත තිබෙන මේ රට ලෝක ශිෂ්ටාචාරයට දායක වෙලා තිබෙනවා. අපි නැවතත් ඒ ගමන ආරම්භ කළ යුතුයි. ජනාධිපතිතුමා ඉතා විශේෂයෙන් ඉගෙන තිබෙනවා. ඔබතුමාත් මා දන්නවා මේ පිළිබඳව විශේෂයෙන් ඉන්න බව. ඒ නිසා අපේ විශ්වවිද්‍යාල ජාත්‍යන්තරීකරණය කරන්නටත් පිටරට විශ්වවිද්‍යාලවල මධ්‍යස්ථානය බවට පත් කරන්නටත් අපි සැලසුම් කරගෙන ඉන්නවා. බොහොම ස්තුතියි ඒකට.
බොහොම ස්තුතියි ඇත්තටම. මොකද ඒ වචනේ භාවිතය මම හිතන්නේ ගොඩක් වැදගත් වචනයක් බුද්ධි කේන්ද්‍රයක් බවට පත් කිරීම. ඇත්තටම අපි බුද්ධි කේන්ද්‍රයක් බවට පත් කරන්න යනකොට මේ විශ්වවිද්‍යාල පද්ධතියත් මම හිතන්නේ
honorable member you have 2 more minutes.
විශ්වවිද්‍යාල පද්ධතිය පිළිබඳවත් අපිට ආපහු සිතන්නට නම් මොකද ඌව විශ්වවිද්‍යාලේ මට ආරංචි දෙට ඊයේ වෙනකොට විශාල සිසු ගැටුමක් ඇති වෙලා ඒ වගේම විශ්වවිද්‍යාලය වහසා දාන්න සිද්ධ වෙලා තියෙනවා. ඉතින් මේ තත්ත්වයන් තුළ මම හිතන්නේ අධ්‍යාපනය ජාත්‍යන්තරකරණය කිරීමත් රට බුද්ධි කේන්ද්‍රයක් බවට පත් කිරීමටත් යන ගමනේදී ජාතික විශ්වවිද්‍යාල පද්ධතිය තුළ මේ ඇති වෙලා තියෙන ගැටුම්කාරී වාතාවරණයන් නැවැත්වීම සඳහා මම හිතන්නේ ඍජුව මැදිහත් වීමේ වගකීමක් රජයට තියෙන මොකද නැත්නම් අපිට ඒ අභියෝගය ජය ගන්න හැකියාවක් ලැබෙන එකක් නැති වෙයි.
Time, but I think I need to be tell the citizens and the house here. මේ සභාවටත් පුරවැසියන්ටත් කිව යුතුයි අපි නවකවදයේ පිළිබඳව මා මෙතන කතා කරද්දී මා හිතනවා එකවතාවක් චරිත හේරත් මහාචාර්යතුමා මට කිව්වා නවකවදයේ ওই තරම් ගණන් ගන්න එපා කියලා. පස්සේ අපි සාකච්ඡා කරලා දැන් තව සතේ කීපයකින් විශ්වවිද්‍යාලවල මානව අයිතිමේ සුරකීමේ ජාතික කමිටුව පිහිටවනවා අපි. 25,000කට අධික රාජ්‍ය සේවකයන් බුද්ධියන්සේ ඉන්න අය නීතිවේදීන් මානව කොමිෂන් සභාවට සම්බන්ධ අය මේකට මැදිහත් වෙනවා. අපි අපේ බුද්ධි කේන්ද්‍රය කරගන්නට නම් අපි ශිෂ්ටාචාර සම්පන්න විය යුතු සමාජයක් බිහිව යුතුයි. අපේ බලාපොරොත්තුව ඒකයි. මා හිතනවා ඔබතුමා ඇතුළු අනිත් අය අපිට උදව් කරයි කියලා. බොහොම ස්තුතියි.
බොහොමත්ම ස්තුතියි. ඇත්තටම මේ මතවාදයත් සමග සහ අදහස් සමග අපිට විරුද්ධ වෙන්න කිසිදු හේතුවක් නැහැ. මොකද මේ රටේ ඉදිරි ගමනට ඉතා වැදගත් යෝජනාවක් බවයි මාත් දකින්නේ. මොකද මේ රටේ විශ්වවිද්‍යාලයට ගිහිල්ලා අවුරුදු 4 සම්පූර්ණ කරන්න අවුරුදු 6ක් ඇතුළේ ඉන්න ඕනේ නම් මං හිතන්නේ අපි දැනටමත් අද මේ රටේ දරුවන්ගේ අනාගතේ අවුරුදු 1.5කින් විතර යට ගිහිල්ලා තියෙන මේ විභාග ප්‍රශ්න, ගුරු ප්‍රශ්න සහ කොරෝනා වසංගතයත් එක්ක. ඉතින් තවදුරටත් මේ විශ්වවිද්‍යාලයට එන දරුවන් ඔවුන්ගේ කාලයේ මේ ගැටුම් හා නවකවද හේතුවෙන් කාලය කාදමන්න සිද්ධ වෙනවා නම් මේ රටේ අනාගතය ගැන කතා කරන්න දෙයක් ඉතුරු වෙන එකක් නෑ. එහෙනම් මම හිතන්නේ විශේෂයෙන් රජයක් විදිහට මේ සම්බන්ධයෙන් අවධානය යොමු කිරීම වැදගත් කියන එක මතක් කරමින් මේ අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් ස්තුති වෙනවා. බොහොමත්ම ස්තුතියි.
ස්තුතියි. ඊළඟට හොනරබල් හේෂා විතානගේ you have 3 minutes.
ගරු සභාපතිතුමනි අද දින මේ විවාදය තුළ අපි දැක්කා මතුවේ අදහස් එක්ක රටේ ජනතාව නොමග යවන්න සමහර වෙලාවට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු හිතාමතාම කටයුතු කරනවා. මාමිත්‍ර දොළොවත්ත මන්ත්‍රීතුමත් කතා කරා. මම හිතන්නේ හොඳ කතාවක් කරා. නමුත් එතුමාගේ කතාවේ අර්ථය පෙරකී කාරණාවල් ඔක්කොම අමතක කරලා අලුතෙන් තැනක ඉඳන් අපි වැඩ කටයුතු කරන්නේ. ඒක හොඳයි. එහෙම වෙන්න පුළුවන් නම් එහෙම නිර්මාණයක් වෙනවා නම් මේ රටේ අපි හරි කැමති. මොකද මෙතනින් හරි මේක නිවැරදි වෙනකොට මම අහන්න කැමති දොරත් මන්තුමා මෙතන නැහැ අහගෙන ඉන්නවා නම් ඔබ අද සාක්ෂි ඔබ අද මේ උත්තරීතර පාර්ලිමේන්තුවට සපත කරනවද මේ මොහොත වෙන විට මේ මොහොත වෙන රාජ්‍ය ආයතන කීයක වංචා වෙනවද රාජ්‍ය ආයතන කීයක තමන්ගේ ක්‍රියාකාරීත්වය තුළ වංචනික අරමුණත් එක්ක වැඩ කරන කී දෙනෙක් ඉන්නවද ඇස් මනා අපිට ඕන තරම් ඔප්පු කරන්න කාරණා සාධක තියෙද්දි අපිට කියන්න බෑ දැන් මේක චෝදනා නෑ කවුරුවත් නෑ කියලා. අර චාමරම්තුමා ජීලිය පිළිදා පොරුවල්ලාන කියලා අපි දැක්ක මහා මෙහෙයුමක් කරලෙනවා. ඒ නිසා අපි අහන මොකවත් ඕනේ නෑ. ඔබතුමාල ඔච්චර සත්භාවයෙන් කතා කරනවා නම් මට මේ වෙලාවේ මේ ඊයේ පෙරේද දිනේම මේ සතියක් ඇතුළත වෙලා තියෙනවා. අර පහුගිය කාලේ අර පෝර වංචාව සම්බන්ධව විග්‍රහන වාර්තාව ඇවිල්ලා තියෙනවා. දාන්න විග්‍රහන වාර්තාව දාලා ඒ චෝදනාවට ලක් වෙච්ච අයට නඩු බවරන්නකො. ආණ්ඩුවයනේ චෝදනාව ලක් වෙලා තියෙන්නේ. ආණ්ඩුවයට චෝදනාවක් තියෙනවා අඩුම ගාන ඒක සමාජයට මේ රටේ පුරවැසියට දැනගන්න අවස්ථාවක් නොදී පාර්ලිමේන්තුවයිල කියනවා දැන් අපි නියම විදියට හදන් යනවා. වැරදිච්ච තැනින් නිවරිත් තැනට අරගෙන යනවා. ඒකට ජාත්‍යන්තරයෙන් අපිට සහතික දෙනවා. බම්බුව තමයි සහතික. මේ ඇවිල්ලා තාවකාලික වින්දනයක් ලබන්නේ. මේ ඇවිල්ලා ඊළඟ ගේම් එක ප්ලේ කරගන්න අවශ්‍ය ග්‍රවුන්ඩ් එක හදාගන්නේ. ඒ අපි රටේ ජනතාවට විශේෂයෙන්ම කියනවා මේ ජඩ වැඩේ කරන්න එපා. මේ රටේ ජනතාව රවට්ටන වැඩේ නැවත කරන්න එපා. හෘද සාක්ෂිය එකඟව කතා කරන්න. මේ 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 සිද්ධ වෙලා තියෙන කාරණාව නිවැරදි කරන්න අවශ්‍ය නම් ඒ නිවැරදි විදියට ප්‍රවේශයක්. මොකද අපි දැක්කනේ පෞගේ කාලේ කබ්‍රාල් මහත්තයා ඇවිල්ලා අතන ඉඳගෙන මේ රටේ
නෙමෙයි.
නමුත් මම අධ්‍යාපනය සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍යවරයෙක් කැටියට ඔබතුමා පාර්ලිමේන්තු සම්ප්‍රදාය විරුද්ධව මේ පාවිච්චි කරන වචන පිළිබඳව සරණාකර සැලකිලිමත් වෙන්න. බම්බෝ කියන වචනේ තේරුම මොකද්ද? ඔබතුමා දැන් කියනවා බම්බෝ තමයි කියලා. මේ සභාවේ බලන් ඉන්නවා. මේක රෙකෝඩ් වෙනවා. ඔබතුමා උගත් කෙනෙක්. ඔබතුමා පොලිසියට ඉපු කෙනෙක්. කරුණාකර පාර්ලිමේන්තු සම්ප්‍රදායට අයත් වචන පාවිච්චි කරන්න. මම මන්ත්‍රීවරයෙක් නෙමෙයි මන්ත්‍රීවරයෙක්ට වඩා මම අධ්‍යාපනය සම්බන්ධයෙන් ඉන්න කෙනෙක්.
ස්තුතියි හොනබල් රාඝවන්. හොනබල් හේස විද්‍යාලකයේ
ගරු සභාපතිතුමනි අධ්‍යාපන රාජ්‍යමතුමාට මං හිතන්නේ මොකද්ද නැගිටපු පැත්ත වැරදිලාද කොහෙද? ඒ වචනේ තේරුමට ඉස්සෙල්ලා ඔබතුමා අධ්‍යාපන වෙලා තියෙන මොකද්ද කියලා හොයලා බලන්න. මේ රටේ දරුවන්ට සභාපතිතුමාට කතා කරන්න දෙන්න. මේ රටේ දරුවන්ට විවාහ ගණික තියාගන්න බෑ. විශ්වවිද්‍යාලවල දරුවන්ට මහපොල ටික දෙන්න විදියක් නැහැ. මහපොල ටික බම්බුවක් කතා කරන්න එන්න එපා. ඔයා ඔයාලා මේ සිංහල උගන්නන්න මට. ඒ නිසා කරුණාකර සභාපතිතුමනි
මේ
රටේ මේක වෙලා තියෙන්නේ. මේ වගේ කණ්ඩායමක් ඉන්න තමයි මේ රටේ ඉස්සරහට යන්න බැරි වෙලා තියෙන්නේ. නිශ්ශබ්ද කළ දෙන්න මට කතා කරන්න.
හොනබල හේස විතානක your time is over please wind up.
කරු සභාපතිතුමනි මේ අධ්‍යාපන මාත්‍යංශ කරන්න ඕන වැඩ ටික කරන්න දන්නේ නැහැ. මේ රටේ මහපොළ නැතුව කොල්ල කෙල්ලෝ ටික පාරට බහලා
ඉන්නවා. මහපොළ
පඩ පිටා වාද
only 3 minutes the time is over
මට ඔබතුමාලා ඉන්න තමයි මේ පැත්තේ දවසක් ශ්‍රී ලංකා එකේ දවසක් ගිහිල්ලා රනිල් වික්‍රමසිංහ මහත්තයා කඩේ යනවා
ජේසී අලවතු වල your time is over no you already had 3 minutes your time is over now
අවසන් කරන්න දෙන්න කරුණා කරලා ඒ බාධා කරන අවසන් කරන්න දෙන්න මේ කතාව
So please wind up shortly.
Third
second then.
Oh, ඒ නිසා ගරු සභාපතිතුමනි ජෝන්සන් නැමතුමකෝ ඕන තරම් සල්ලි තියනවා කියලා. මේ සුරංගනා කතා ටික අහලා අපේ රටේ මිනිස්සු අමාරුවේ දාලා දැන් ආපහු මහාචාර්යවරු ඉන්නෝ මේ ගෞරවනීය මහාචාර්යවරු ඉන්නෝ චරිත හේරත් මහත්තයා වගේ. මේක අර ලේබල් එක අහගෙන අර වියත්මක හරහා උඩර ආපු මහාචාර්යවරු ටික නැවත බලය ලබා ගන්න බොරුවට කඩේ යන මේ කඩේ ගිහිල්ලා මේ රටේ ප්‍රශ්නෙට උත්තරේ හොයන්න බෑ.
ඇත්ත ප්‍රවේශයක්
ගන්න ඕන කියලා අපි කියන්නේ.
ඊළඟට හොනබල් ජේසී අලවතුවල
මුලසන ඔබන ගරු මන්ත්‍රීතුමනි විශේෂයෙන්ම බැංකු පිළිබඳව කතා කරන අවස්ථාවේ අද අපේ රට බංකොලොත් භාවයට පත් වෙලා ඉතාමත් අවාසනාවන්ත තැනක තියෙන ඉඳගෙන තමයි අපි කතා කරන්නේ. එතකොට පැහැදිලිවම කියන්න ඕනි. එතකොට පැහැදිලිවම කියන්න ඕනි, තාමත් මේ රාජපක්ෂලාට කඩේ යන කට්ටිය පොඩක් මතක තියාගන්න, අද තමුන්නාන්සලා නිසා තමයි මේ රටේ 120,000 ජනතාව එක වේලක් ආවම ඊළඟ වේල කන්නේ කොහොමද කියලා අද කල්පනා කරන්නේ. ඒ නිසා අද 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 මේ රනිල් වික්‍රමසිංහ මහත්තයා පින්සෙද්දෙන්න අද බාරට බහලා යන්නේ. නිකන් කෑ ගහන්නද ඉන්නවා. නිකන් ජෝකර් වෙන්න එපා. නිකන් ජෝකර්ලා වෙන්න එපා. පාරට බහින්න බරුව හිටියේ. පාරට බහින්න හිටියේ. එදි ඒ නිසා ගරු
ඕඩර් ප්ලීස් හොනරබල් මදුර විතානක පොචයා.
ගරු මුලසුනර මන්ත්‍රීතුමනි, මේ බාධා කරන මන්ත්‍රීතුමලා පොඩ්ඩක් මේ බලා ගන්න. මොකද මේ AI අද කතා කරන්න දෙයක් නැහැ. ඒ නිසා විශේෂයෙන්ම කියන්න ඕනි, අද මේ රටේ මේ තියෙන අමාසලවන් තත්ත්වය තුළ මේ රටේ බැංකු විතරක් නෙමෙයි හැම ශ්‍රේෂ්ඨයම කඩා වැටලා තියෙනවා. එතකොට මේ තත්ත්වය තුළ අද මේ රටේ විශාල පිරිසක් අද තමන්ගේ ඒ ජීවත් වෙන්න බැරි තත්ත්වය තුළ හැම අංශකින්ම තමන්ගේ ජීවිතය කඩා වැටලා තියෙනවා. ඉතින් මේකදී මම පැහැදිලිව කියන්න ඕනේ, මේ වෙලාවේ මේ සුත්‍ර මූල්‍ය සම්බන්ධයෙන් අපි කතා කරන්න ඕනි. මේ රට බංගලොත් තියෙන වෙලාවේ අපි කියන පැහැදිලිවම රජයට, මේ වෙනකොට ග්‍රාමීය ජනතාව විශාල පිරිසක්, ඒ වගේම කාන්තාව මේ සුත්‍ර මූල්‍ය සම්බන්ධයෙන් විශාල පීඩාකාරී තත්ත්වයකට පත් වෙලා තියෙනවා. අපි දන්නවා ගොඩක් වෙලාවට අපි මාධ්‍ය තුල දකිනවා, ඒ වගේම අපි අපේ ප්‍රදේශවල අපි සම්බන්ධ වෙලා තියෙන මලකෙවල් වලට මේ අය අද ජීවිතය පවා නැති කරගෙන තන්නකට ඇවිල්ලා තියෙනවා. විශාල පිරිසක් උතුරු ප්‍රදේශයේ බැලුවත්, නැගෙනහිර ප්‍රදේශයේ බැලුවත්, දකුණේ බැලුවත්, අපේ ප්‍රදේශවල වායම්බ බැලුවත් අද මේ සුද්ධ මූල්‍ය ප්‍රශ්න නිසා කාන්තාවන් තමන්ගේ සියදි විනාශ ගන්න දැනපත් වෙලා තියෙනවා. ඉතින් මේ ප්‍රශ්න සම්බන්ධයෙන් අපේ මුදල් රාජ්‍ය අමාත්‍යතුමා මෙතන ඉනවා. මේ සම්බන්ධයෙන් ඔබතුමාලා අවධානය යොමු කරලා, මොකද අද රටේ මේ ඇතිලා තියෙන මංගලොත් භාවයත් මේ මේ මේවා ගෙවා ගන්න බැරි තරමට අදපත් වෙලා තියෙනවා. ඒ නිසා අපි පැහැදිලිව කියනවා, මේ වෙනකොට රටේ ඇතිලා තියෙන මේ ප්‍රශ්න වලට විශාල වශයෙන් මේ අද රටේ ඇති වුණු මේ තත්ත්වය බලපානවා. ඒ නිසා අපි පැහැදිලිවම කියන්න ඕනි, 2019 මේ රටේ ජනතාව ජනාධිපතිවරණයේ 169,00,000 ඡන්දේ දීලා ජනාධිපතිරේ පත් කරගත්තා. ඒ පත් කරගත්තේ බලාපොරොත්තු ගන්නාවක් තියාගෙන. නමුත් අද අන්තිමට මොකද වුනේ ජනතාවට? අන්තිමට ජනතාවට මේ රට බංගලොත් වෙලා තමන්ගේ ජීවිත ගෙනියන්න බැරි තැනට පත් වෙලා තියෙනවා. ඉතින් ඒක අපි පැහැදිලිවම කියනවා, මේවට වගකීම්. අපි පැහැදිලිවම කියන්න ඕනේ, මේවට වගකීම් විශේෂයෙන්ම එවකට මුදල් අමාත්‍යාංශයේ හිටපු පීපී ජයසුන්දර හිටපු ලේකම්වරයා, ඒ වගේම මහ බැංකුවේ අධිපති කබ්‍රාල්, ඒ වගේම මුදල් රාජ්‍ය අමාත්‍යර හැටියට කටයුතු කරා, ඒ වගේම මේ සම්බන්ධයෙන් මේ බංගලොත් භාවයේ ඇතිවෙන්න කටයුතු කරපු මුදල් අමාත්‍යර එකට හිටපු බැසිල් රාජපක්ෂතුළු මේ කණ්ඩායම. අපි කියන මේ තත්ත්වය තුළ අද රටේ ඉන්න මුළු සමස්ත ජනතාවට, අපේ අනාගතයේ තියෙන මේ තරුණයන්ට, දරුවන්ට, මේ හැම කෙනාටම අද පාසල් යන දරුවන් මන්දපෝෂණයට ලක් වෙලා තියෙනවා. ඒ අයට පාසල තුල පහුගිය දවස්වල අපි දැක්කා විදුහල්පතිතුමලා කියලා තියෙනවා 120% විතර උදේ ආහාරේ නැතු වෙනවා. මේ තත්ත මේ රට ගෙනාවු අයට, එහෙමනම් මේ තත්ත්වය ඇති කරපු අයට මේ රජය ගන්න පියවර මොකද්ද? ඒ අයට විරුද්ධව නීතිමය පියවර ගන්නවද? ඉතින් ඒක තමයි අද තියෙන ලොකුම ප්‍රශ්නේ. මේ රටේ සමස්ත ජනතාවට අද සිද්ධ වෙලා තියෙනවා මේ අය කරපු අරදෙන්, එහෙම නැත්නම් මේ බංගලොත් භාවය තුළින් තමන්ගේ ජීවිතවලින් පාව වන්දි ගවන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා ගරු මුලසුනුරු මන්ත්‍රීතුමනි, අපි පැහැදිලිවම කියනවා රජයට මේ 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 අවස්ථාවේ අපි දන්නවා මේ වෙනකොට සුළුහා මධ්‍ය ප්‍රමාණ කර්මාන්ත විශාල පිරිසක් අද වහන්න සිද්ධ වෙලා තියෙනවා. ඒවට තමන්ගේ බැංකුවල තියෙන ණය පොලිය ගෙවා ගන්න බැරි වෙලා තියෙනවා. ඒ වගේම අද ආයතන ගණනාවක්, නිවාස ගණනාවක් මෙයාලගේ මේ තමන්ගේ ව්‍යාපාරය කරන්න, තමන්ගේ පෞද්ගලික නිවස පවා මේ බැංකුවට තියලා අද ඒවා සියල්ල අහිමි වෙලා තියෙනවා. ඒ නිසා අපි කියන විශේෂයෙන්ම රජයට මේවා සම්බන්ධයෙන් යම් සහන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න. නැවත වතාවක් මේ සුළු හා මධ්‍යම පරිමාණ කර්මාන්තකරුවන් මේවා ඉස්සරහට ගෙනියන්න පුළුවන් විදිහේ වැඩපිළිවෙළක් හදන්න. එහෙම නැතුව බැංකුවලට මේවා සියල්ල තමන්ගේ පෞද්ගලික දේපොළ පවා සින්න වෙලා, මොකද ඒවා අපේට තියලා මේ අය ණය අරගෙන අද කටයුතු කරලා තියෙන්නේ. එහෙනම් ඒ ප්‍රශ්න වලට යම් විසඳුමක් ලබා දෙන විදිහේ වැඩපිළිවෙළකට යන්න ඕනේ. ඒ නිසා අපි පැහැදිලිවම කියනවා රට නැවත ගොඩනගන්න නම්
තුමා විනාඩි දෙක කාලයක්
තියෙනවා. රට නැවත ගොඩනගන්න නම් අපේ රටේ දේශීය නිෂ්පාදනය අපි ඉස්සරහට ගේන්න ඕනේ. එහෙම නැතුව මේක ඉස්සරහට ක්‍රියාත්මක කරන්න බෑ. එහෙමනම් අපි ඒ සඳහා අවශ්‍ය වැඩපිළිවෙළක් අපි සකස් කරන්න ඕනේ. ඒ නිසා අපි පැහැදිලිවම කියනවා මුදල් රාජ්‍ය අමාත්‍යතුමා ඉන්නවා මෙතන. ඔබතුමාලා අලුත් වැඩපිළිවෙළක් විශේෂයෙන්ම මේ කඩාවැටිච්චි ආයතන නැවත ගොඩනගා ගන්න. ඒ වගේම මේ කඩාවැටිච්චි ආයතන වල රැකියා විශාල ප්‍රමාණයක් අහිමි වෙලා තියෙනවා. එවනම් ඒ ආයතන නැවත ඒ රැකියා ලක්ෂ ගණනක් අද අහිමි වෙලා තියෙනවා. ආදායම් මාර්ග අහිමි වෙලා තියෙනවා. එවනම් නැවත මේවා ගොඩනගලා අපිට දේශීය නිෂ්පාදකයන් ඉස්සරහට අරගෙන, ඒ වගේම ඒ දේශීය නිෂ්පාදකයන් ඉස්සරහට අරන් විතරක් නෙමෙයි අපේ රටට ඩොලර් අවශ්‍යයි. එවනම් අපි දැනට අපිට ඩොලර් ලැබෙන්නේ මොන මාර්ග වලින්ද? අපේ විදේශ රැකියාව වලින්. අද අපේ තරුණ තරුණියන් එහෙම නැත්නම් අපේ සහෝදර සහෝදරියන් විදේශ රටවල් වල ගිහිල්ලා අද ඒ ලබා දෙන ප්‍රේෂණය අපිට ලැබෙනවා. ඒ වගේම අපිට අනිකුත් විශේෂයෙන්ම ඇංගලොම් ක්ෂේත්‍රය තුලින් ලැබෙනවා. නමුත් අපිට අපේ රටේ අපනයනය මේ නිෂ්පාදනය තව වැඩි කරලා අපිට විශාල ප්‍රමාණයක් අපේ රට ඩොලර් ගේන ක්‍රියාමාර්ග වලට යන්න ඕනි ඉස්සරහට මේ රට මෙතනින් ගොඩ ගන්න නම්. ඒ නිසා අපි පැහැදිලිවම කියනවා මේ තත්ත්වය තුළ රජයක් හැටියට දැන් අද අපි පැහැදිලිවම කියන්න ඕනේ අද මේ වෙනකොට අපිට පේන්නේ නැහැ නැවත වතාවක් කොහොමද මේ සුළු හා මධ්‍යම පරිමාණ කර්මාන්තකරුවන් ගොඩ ගන්න වැඩපිළිවෙල මොකද්ද. ඒ වගේම අද ඒ අයට මේ වෙනකොට ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා. ඒ නිසා අපි පැහැදිලිවම කියනවා රජයට විශේෂ වැඩපිළිවෙලක් මේ සඳහා සකස් කරලා නැවත වතාවක් මේ රට මේ තත්ත්වයෙන් ගොඩ අරගෙන අපේ රටේ අහිමිලා තියෙන රැකියා නැවත ලබා දීලා ක්‍රියාත්මක කරන්න පුළුවන් ක්‍රමවේදයක් සකස් කරන්න අවශ්‍ය පියවර ගන්න කියලා මතක්
කරමින්,
ඒ වගේම නැවත වතාවක් මම ඇමතිතුමාගේ ඉල්ලා සිටිනවා මේ සුදු මූල්‍ය අංශයේ තියෙන තත්ත්වය තුළ ඉතාමත් අසාධාරණ ලක් වෙලා තියෙනවා ග්‍රාමීය වශයෙන් කාන්තාවන් විශේෂයෙන්ම ඒ සම්බන්ධයෙන් විශේෂ වැඩපිළිවෙළක් සකස් කරලා ඒ අයට සහනයක් ලබා දෙන වැඩපිළිවෙළකට යන්න. එහෙම නොවුනොත් ඉදිරියේදීත් අපිට අහන්න ලැබෙයි මේ මෙවැනි පීඩාවට ලක් වූ කාන්තාවන් ඒ වගේම ග්‍රාමීය ජනතාව තමන්ගේ ජීවිතය පවා අහිමි කරගන්න තැනට අවිල දෙනවා. ඒ සඳහා යම් වැඩපිළිවෙළක් සකස් ගන්න ගියා ඉල්ලා සිටින්. ඔබතුමාට වෙලාව ලබා දීම පිළිබඳ අපේ ස්තුති ප්‍රකාශ කරමින් මා වචන සල්ප අවසන් කරනවා.
ස්තුතිය මිලන ගරු අශෝක් අබේසිංහ මැතිතුමා විනාඩි 8ක කාලයක්
ස්තුතියි මුණසරණට මන්තුමනි. අද බැංකු විශේෂ විධිවිධාන පනත පිළිබඳ විවාදය පැවැත්වෙන අවස්ථාවේදී වචන කීපයක් කතා කරන්න අවස්ථාව ලැබීම පිළිබඳ සන්තෝෂ වෙනවා. රජය මම හිතන්නේ මේ විදිහට මේ වන විට රටේ අර්ධකාලීන වාර්ෂික මැද මූල්‍ය වාර්තා ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ අනුව රජයේ බලාපොරොත්තු වෙන රාජ්‍ය ආදායම නොලැබෙන තත්ත්වයක් තමයි ඒ පරිශීලනය කරලා තියෙන්නේ. ඒක නිසාද දන්නේ නැහැ. මම හිතන්නේ මේ රටේ යම්කිසි මූල්‍ය අර්බුදයක් මේ වෙලාවේ නිර්මාණය වෙලා තියෙන නිසාද මම දන්නේ නැහැ. අපි දැක්කා ඊයේ පාර්ලිමේන්තු ඉදිරිපත් කරලා තිබුණා විසර්ජන සංශෝධන පනත. ඒ පිළිබඳ මන්ත්‍රීවරේ දයසිරි ජයසේකර මන්තුමත් මේ ප්‍රශ්න කළා අපේ වැඩබල නැමැතුමත්ගෙන්. මේකේ ණය සීමාව ට්‍රිලියන 9කින් වැඩි කරලා තියෙනවා. ඒකට මෙතුමා පැහැදිලි කිරීමක් කළා. ණය ප්‍රශස්තිකරණයේදී බැඳුම් කර සහ බිල්පත් ගැළපීම සඳහා තමයි එහෙම තියෙන්නේ කියලා. හැබැයි අපිට යම් කිසි චකිතයක් ඇති වෙනවා මේ මේ ඉස්සෙල්ලත් මේ වගේ වෙලා තිබුණා. දැන් මෙතන මේකේ තියෙන විදිහට ඒ පරිත තියෙන මේක මම හිතන්නේ ලබන සතියේ ඊළඟ සතියේ පාර්ලිමේන්තු විවාදයට මම හිතන්නේ ගනි. මේකෙදි සේවා වියදම් ට්‍රිලියන 9කින් වැඩි වෙනවා. ප්‍රාග්ධන වියදමුත් ට්‍රිලියන 9කින් වැඩි වෙනවා. ණය සීමාව ට්‍රිලියන 9කින් කෝටි 9 ලක්ෂයකින් වැඩි කරන්න තමයි තීන්දුව කරලා තියෙන්නේ. නමුත් මේක කියවගෙන යද්දී ඒ ප්‍රශස්තිකරණය පිළිබඳව ගැළපීමක් ගැන මේක සඳහන් වෙලා නැහැ. අපිට හිතනවා මේ දැන්ටත් යම්කිසි ණය ප්‍රමාණයක් අරන් ඒ ගැළපීමට දන්නේ මෙම කෝටි 9 ලක්ෂයකින් ණය සීමාව වැඩි කිරීම සඳහා මෙම විසර්ජන සංශෝධන පනත ඉදිරිපත් කරලා තියෙන්නේ. මේ තුලින් මම හිතන්නේ මේ වසරේ අයවැය හිඟය යම්කිසි වැඩිවීමක් වෙන්න ඉඩ තියෙනවා. මොකද රාජ්‍ය ආදායම් බලාපොරොත්තු වෙන බිලියන 3400 ලැබෙන නැති තත්ත්වයක් තියෙනවා. ඒ වගේම රජයේ වියදම් පාලනය කිරීමක් කරලා නැහැ. රජයේ වියදම් පාලනය කරන්නේ නැතුව යම් යම් වියදම් විශාල වශයෙන් වැඩි වෙලා තියෙනවා. ඒ වියදම් වැඩිවීම තුළ මේ ණය සීමාව වැඩි කළ යුතු බව අපි හිතනවා. මොකද මක්නිසාද දැනටමත් අපේ රටේ සමස්ත නොගෙවූ ණය ප්‍රමාණය ට්‍රිලියන 28කට වැඩි වෙලා තියෙනවා. 2020 දී ට්‍රිලියන 13ක් වෙච්ච නොගෙවූ ණය ප්‍රමාණය මේ විදිහට ට්‍රිලියන 28ක් බවට පත් වෙලා තියෙනවා. ඒ මගින් ඉදිරියේදී මේ විදිහට එහෙම ණය ගන්න ගියොත් විශාල වශයෙන් ණය ප්‍රමාණය ඉදිරියේදී නොගෙවූ ණය ප්‍රමාණය වැඩි වෙන්න ඉඩ තියෙනවා. 2022-23 වසරේ ජනවාරි මාසේ ඉඳන් පළවෙනි මාස 6 තුළ විතරක් බිලියන ඩොලර් බිලියන 6ක ණය අරන් තියෙනවා. ඒ කියන්නේ කෝටි 2 ලක්ෂයකට ආසන්න මුදලක්. දැන් මේ තත්ත්වය අනුව මේ තියෙන විදිහට ණය ගත්තොත් එතන තියෙනවා ඩොලර් බිලියන 30ක්. ඉතින් මේක විශාල ණය වැඩිවීමක් කියලා අපි හිතනවා. ඔබතුමා මම හිතන්නේ පැහැදිලි කරලා දැන් අපි විවාදයේදී මේ ගැන කතා කරමු. මේ ඔබතුමා යම් කිසි පැහැදිලි කිරීමක් කළා. මේ මට කාලය දෙන්න එතුමා පැහැදිලි කිරීමක් කරනවා.
ඔව් එතුමා අශෝක බෙසිංහ මන්තුමා ඇත්තටම ඔබතුමා මේ කියන මේ පාර්ලිමේන්තුවේ ඊයේ ඉදිරිපත් කරපු යෝජනාව සම්බන්ධයෙන් මම හිතන්නේ වැරදි අර්ථකථනයක් දෙන්න එපා. ඇත්තටම මේ විසර්ජන පනත් කැටුම් පත තමයි සංශෝධනයට ලක් කරන්නේ. එතකොට මේ විසර්ජන පනත් කැටුම් පත තුළ අපිට අවකාශයක් නැහැ මම අර කියපු කාරණේ අතුලත් කරන්න. ඒ වගේම තමයි අපි මේක රහසක් නෙවෙයි. දැන් මේ තියෙන ප්‍රශස්ත කරන වැඩසටහනට අපි යන ක්‍රමවේදය පිළිබඳ මේ පාර්ලිමේන්තුවට අපි දැන් සති තුනකට කලින් ඉදිරිපත් කරා. ඉදිරිපත් කරලා ඉතාම පැහැදිලිව ඔබතුමා සංඛ්‍යාලේඛන පිළිබඳ හොඳට දන්න කෙනෙක්, ඒ ගැන බලන්න පුළුවන් කෙනෙක් බලන්න මේ අපි කියන කාරණේ එහි අන්තර්ගතය වෙලා තියෙනවා. ඉතින් ඒ හින්දා මං හිතන්නේ මේ කාරණාව සම්බන්ධයෙන් මම ඉතාම වගකීමෙන් ඔබතුමාට කියනවා මේ ඩොමෙස්ටික් ඩෙට් ඔප්ටිමයිසේෂන් ප්‍රොසෙස් එක ඉස්සරහට ගෙනියන්න තමයි මේ සංශෝධනය ඉදිරිපත් කළා තියෙන්නේ.
හරි, බොහොම ස්තුතියි ඔබතුමාගේ පැහැදිලි කිරීම. ඒ වගේම දැන් මේ ණය ප්‍රතිහෝගත කිරීමේදී තියෙනවා මම හිතන්නේ අපේ විදේශ ණය වලින් 17000ක් විතර තියෙන්නේ ISB ස්වයිරිත්ව බැඳුම් කර සහ සංවර්ධන බැඳුම් කර. ඒ බැඳුම් කරවලත් 130ක ණය කපා හැරීමක් ගැන ඔබතුමාලා කියලා තිබුණා. ඒක මම මේ ඒ වගේම දැන් මේ බැංකු විශේෂ විදිහට පනතේ තියෙනවා 57 වෙනි වගන්තියේ මේ බැංකු නොවන මූල්‍ය ආයතන පිළිබඳවත් සඳහන් වෙලා තියෙනවා. හැබැයි ශුද්ධ මූල්‍ය ආයතන පිළිබඳ එහෙම සඳහන් වීමක් නැහැ. මොකද ශුද්ධ මූල්‍ය ආයතන වලින් ණයගත්ත විශාල පිරිසක් කාන්තාවන් මේ රටේ වැඩිහිටින්ම කාන්තාවන් තමයි අරන් තියෙන්නේ. ඔවුන් විශාල ප්‍රශ්න වලට මුහුණ පිලා තියෙනවා. ඔවුන්වත් ආරක්ෂා කරන්න යම් කිසි වැඩපිළිවෙලක් රජය සකස් කරනවා නම් හොඳයි. මේ බැංකු ආරක්ෂා කරන්න කරනවා වගේම. ඒ වගේම දැන් වාර දෙකකදී රජය විසින් ප්‍රතිපත්ති පොලිය අනුපාතය අඩු කළා. එකපාර 2.5කින් අනික 2කින්. ඒතකොට මේ අඩු කිරීම සාමාන්‍යයෙන් දැන් මේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් සහ අනිත් රටේ සාමාන්‍ය ජනතාවට ඒ පොලිය අඩු කිරීමේ වාසිය ලැබිලා නැහැ. ඒ වාසිය ලබා ගැනීම සඳහා මහ බැංකුව යම් කිසි මැදිහත් වීමක් කරන්න වෙනවා. එහෙම නැති වුණොත් මේක විශාල ප්‍රශ්නයක් බවට පත් වෙනවා. මොකද පොලිය ඉතා විශාල බලයක් තිබෙන දා අපේ මේ පළවෙනි කාර්තුවේ 2023 පළවෙනි කාර්තුවේ ආර්ථික වර්ධනයේ ඍණ 11ක් බවට පත් වෙලා තිබුණා. ලංකා ඉතිහාසයේ වැඩිම ආර්ථික අවපාතය වෙලා තියෙන ඍණ 11ක් වෙලා නැහැ කවමදාකවත්. ඉතින් ඒ தත්ත්වයේ තුල මම හිතනවා මේ දැන් මේ මහ බැංකුව විසින් ලබා දෙන පොලිය අඩුව කිරීම සාමාන්‍ය ජනතාවට ඒ වගේම ව්‍යාපාර ්‍යන්ට සුළුහා මධ්‍ය පරිපාලන ව්‍යාපාරිකයන්ට ඒ අවශ්‍ය විදිහට ඒ නියාමනය කරලා බැංකුවලට සාකච්ඡා කරලා ඒ වැඩපිළිවෙල සකස් කරයි කියලා. ඒ වගේම විශේෂයෙන්ම මේ වෙන විට අපේ රටේ මේ විශාල වශයෙන් මේ ආර්ථික අර්බුදය ඉදිරියට ගිහිල්ලා රටේ ජනතාවට විශාල ප්‍රශ්න රාශියකට මුහුණ දෙන්න වෙලා තියෙනවා. ඒකින්ද ඒ වගේ මොකද එදිනෙදා ජීවත් වෙන ජනතාවට ජීවත් වීම විශාල ප්‍රශ්නයක් තියෙනවා. ඒ වගේ මම මේ අපේ මුදල් රාජ්‍ය මන්ත්‍රීවරයන් අහන්න කැමති හැමිල්ටන් රිසර්ව් බැංකුව 2022 ජූලි මාසේ අපිට ගෙවන්න තිබිච්ච මුදලක් ඒ සඳහා අපිට නිව්යෝක් අධිකරණයේ නඩුවක් පවරලා තිබුණා. ඒ නඩුව පිළිබඳව දැන් යම්කිසි ක්‍රියාමාර්ගයක් අරන් තියෙනවාද? ඒකට කුමක්ද වෙලා තියෙන්නේ කියලා. මොකද ඩොලර් බිලියනයක අපිට ගෙවන්න තිබිච්ච විදේශ ණයක ඩොලර් බිලියන 250ක ලබාගත් හැමිල්ටන් රිසර්ව් බැංකුව විසින් මම හිතන්නේ ණය ඒ සඳහා අපිට මේ නඩුවක් දාලා තිබුණා. ඒ පිළිබඳවත් අපි ඔබතුමාගෙන් විශේෂයෙන්ම දැන්
ඒ කරවන්දු ඔබතුමාට විනාඩි දෙකක්
ගන්න. ඒක විසඳලා එමෙතුමා
ඔබ
අන්තුවා ඒ ගැන මට මේ සභාවේ ප්‍රකාශයක් කරන්න බෑ. ඒ සම්බන්ධයෙන් අපි
නීති කටයුතු කරන කණ්ඩායමෙන් උපදෙසක් අරගෙන තමයි ඔබතුමාට මේ සම්බන්ධයෙන් කතා කරන්නේ.
පරිසුදු. ඒ වගේ දැන් මොකද ඒ වගේ නීතිමය තත්ත්වයක් තුළ අපිට ණය ප්‍රතිවගත කිරීමේදී විදේශ ණය ප්‍රතිවගත කිරීමේදී විශාල ප්‍රශ්න රාශියකට මුහුණ දාන්න වෙයි. ඒ වගේම අපි දැක්කා ඊයේ ටෙලිකොම් ආයතනයේ සභාපතිවරයා ඉවත් කිරීම පිළිබඳ මාධ්‍යවලින් මේ ලාභ ලබන ආයතන ප්‍රතිවගත කිරීමේදී විශාල ප්‍රශ්න රාශියක් පිළිබඳව රටේ ජනතාවත් කරනවා. ඒ වගේ වැඩ කරන ජනතාවත් අපිට හැම වෙලාවෙම අවස්ථාවේදී කියනවා. මම හිතන්නේ ඔහු ඒකට විරුද්ධව කතා කරපු නිසාද කොහෙද මේ එතුමාව ඒ සභාපති ධුරයෙන් ඉවත් කරලා තියෙනවා. ඒ වගේම ලිට්‍රෝ සමාගම ඊයේ ලාභාංශ
මන්තුමා අවසන් කරන කාලය අවසානයි.
ලිට්‍රෝ සමාගමත් මෙම ප්‍රතිවගත කිරීමේ ලැයිස්තුවේ තියෙනවා. ඉතින් මේ தත්ත්වය විශාල වශයෙන් අපි මේ ප්‍රශ්න කරනවා. ඒ වගේම මම දැක්කා ඊයේ පෙරේදා ශ්‍රී ලංකාවට ඇවිල්ලා තියෙන ශ්‍රී ලංකාවේ ලෝක බැංකුව අධ්‍යක්ෂක ආර්ථික අර්බුදයේ උග්‍ර වුවත් දරුවන් පාසල් යවන්නත් බැරි වේවි. ඒතොර ආර්ථික අර්බුදයේ උග්‍ර වුණොත් දරුවන් පාසල් යවන්නත් බැරි වේවි කියලත් අපි මේක කිසිසේත්ම බලාපොරොත්තු වෙන දෙයක් නෙමෙයි. මේක මේ මේ වැනි දේවල් අපේ රටේ සිදු නොවිය යුතු දේවල්.
මන්තු අවසන් කරපු දේ කාලය අවසානයි.
උග්‍ර වෙන්නේ නැති වෙන්න
වැඩ කරන්න
රජයේ යුතුකමක් ඒ සඳහා ඔබතුමාලා වැඩ කටයුතු කරන්න කියලා ඉල්ලා සිටිනවා. බොහොම ස්තුතියි.
ස්තුතියි ඊළඟට ගරු ගෙවිඳු කුමාරතුංග මැතිතුමා විනාඩි 7ක කාලයක් තියෙනවා.
මුලාසනරුඩ මන්ත්‍රීතුමනි, මම මූලික වශයෙන්ම කැමති ඊයේ මේ පාර්ලිමේන්තුව තුළ සිදු වූ දේ ගැන යම්කිසි විදිහකට ඔබ හමුවේ කරුණු තබන්න. දැන් අද අපේ මුදල් පිළිබඳ රාජ්‍ය අමාත්‍යතුමා ප්‍රකාශයෙන් ප්‍රශ්න කර සිටියා මීට මාස 15කට පෙර තිබුණු තත්ත්වය කුමක්ද කියලා. මේ රටේ මිනිසුන්ට මූලික අවශ්‍යතාවන් ඉටු කරගන්න පුළුවන් තත්ත්වයක්ද තිබුණේ කියලා. දන්නේ ඒ අවස්ථාවේදී මුදල් රාජ්‍ය අමාත්‍යතුමා එතුමාම නේද? දැන් ඒ වගේම ආණ්ඩුපක්ෂයෙන් කියවුණා නිවරුදු තීන්දු ගන්න අවශ්‍ය මොහොතක් මිස දේශපාලනය කළ යුතු මොහොතක් නෙවෙයි කියලා. අපි මේ කරු සභාවටත් ආණ්ඩුපක්ෂයටත් කියන්න බලාපොරොත්තු වුණේ ඊයේ දවස තුලම කියන්න උත්සාහ කරෙත් ඒක තමයි. ඒ සම්බන්ධයෙන් ඇත්ත වශයෙන්ම ගරු අධිකරණ ඇමැතිතුමා විජේදාස රාජපක්ෂ ඇමැතිතුමා දූෂණ විරෝධී පනත ගැනීමේදී තාම හොඳ ආදර්ශයක් දීලා තිබේදී අමාත්‍යංශීය කාරක සභාව කැඳවලා උපදේශ කාරක සභාව කැඳවලා හැමෝගේම අදහස් අරගෙන ඒ පනත ඒ අනුව වඩා නිවැරදි කළා. ඒ පනතේ ඒ කොමිසමේ සමාජිකයෝ 3යි ඝනපූර්ණයක් 3යි හැටියට තිබුණේ. ඒ අපි පනත දුන්නම එතුමා ඒක වහම නිවැරදි කරන්න ක්‍රියා කරා. එවැනි විවිධ තැන් වඩා පනත හොඳ පනතක් බවට පත් කළා. ආදර්ශයක් දීලා තියෙද්දිත් අපි ඉල්ලා සිටියේ එකම දෙයයි, මේ සම්බන්ධයෙන් අපි වෙහෙසුණා, අධ්‍යයනය කරා, කරුණු දක්වලා තිබුණා. මීට පෙර මේ පනත මේ වගේම එක් දිනයක් තුල සම්මත කරගන්න හදද්දී අපි කරපු ඉල්ලීමනු අගමැතිතුමා කල් තැබුවා විවාදයේ. හැබැයි ඒ කල් තැබීමෙන් නිසි ප්‍රයෝජනයක් ගන්න හැකියාවක් ලැබුණද කියන කාරණය පිළිබඳ අපිට ගැටලුවක් තියෙනවා. පසුගිය මාර්තු මාසෙන් පස්සේ මුදල් අමාත්‍යංශයේ උපදේශක කාරක සභාව කැඳවලා තිබුණේ නැහැ. අපි හිතුවේ කැඳවලා ඒ සාකච්ඡාව කළා සංශෝධන ගැන යම් එකඟතාවයක් අපි යෝජනා කරන සියල්ලට එකඟ වෙන්න ඕනේ නැහැ. අපි ඒක පිළිගන්නවා. හැබැයි වඩා සුදුසු සංශෝධන සමග මේ පනත සාකච්ඡාවට ගෙනෙයි කියලා. එය නොකිරීම සම්බන්ධයෙන් අපිට තියෙන කනගාටුවක්. ඒකම අපිට ඊයේ විපක්ෂයේ ප්‍රධාන විපක්ෂයේ කටයුතු කරපු ආකාරය ගැනත් අපිට කනගාටුවක් තිබෙනවා. මේ පනතට පක්ෂව ඡන්දය දීලා තිබ්බේ 66යි. ඒ නිසා අපි හිතනවා විපක්ෂයේ නිවැරදිව නායකත්වය දුන්න නම් මේ පනත වඩා හොඳ පනතක් බවට පත් කරගන්න ඊයේ අවස්ථාව තිබුණා කියලා. දැන් ඇයි අපි මේ පනතේ තවදුරටත් මේ මහ බැංකු පනත සම්බන්ධයෙන් අපි තවදුරටත් කල්ලිලා සිටියේ? මේ මහ බැංකු පනතේ මේ කතා කරන්නේ ස්වාධීනත්වය ගැන. හැබැයි ස්වාධීනත්වය ගැන කතා කරන මේ පනතේ මහ බැංකු අධිපතිතුමා ඇතුළු මහ බැංකුවේ මුල්‍ය මණ්ඩලය, පාලක මණ්ඩලය යෝජනා කරන්නේ කවුද? යෝජනා කරන්නේ මේ පනතට අනුවන මුදල් ඇමැතිතුමා. පත් කරන්නේ කවුද? පත් කරන්නේ ජනාධිපතිතුමා. දැන් එතකොට අද යෝජනා කරන්නෙත් එක්කෙනෙක්, පත් කරන්නෙත් එක්කෙනෙක්. ඒ යෝජනා කරන කෙනා මේ ගරු පාර්ලිමේන්තුවෙත් නැහැ. පාර්ලිමේන්තුවට මුදල් බලතල තියෙන්නේ. මේ ඔහු පාර්ලිමේන්තුවේ සමාජිකයෙක් නෙවෙයි. එතකොට මේක මම කියන්නම්. ඉන්න. ඒ මැද තියෙනවා. හරි. ඉන්න කියන්න. හැබැයි පත් කරන්නේ ව්‍යවස්ථාදායක මණ්ඩලය නෙවෙයි. යෝජනා කරන්නේ ව්‍යවස්ථාදායක මණ්ඩලය නෙවෙයි. හරි. මං කියන්න. ඔබතුමා කලබල වෙන්න එපා. මගේ අදහස් දෙකීම අහලා උත්තර දෙන්න. හරි. ඉතින් මගේ කාලය ලබා දෙන්න කරුණාකරලා. හරි. මොකද මම කියන්නම් ඒක. මේකේ දැන් ඒ ගැනත් මේ පනතේ අපහැදිලිතාවයක් තියෙනවා. හරි. පනතේ අපහසුතාව මොකද්ද? දැන් මේකේ බලන්න මේකේ තියෙනවා 14 වෙනි පිටුවේ. 14 වෙනි පිටුවේ තියෙන්නේ මේකේ ඇමතිවරයා විසින් කරන සංශෝධන කරන නිර්දේශ, සංශෝධන නෙමෙයි සමාවෙන්න, ඇමතිවරයා විසින් කරන නිර්දේශ කාටද කරන්නේ? ව්‍යවස්ථාදායක සභාවට නෙවෙයි. ඇමතිවරයා විසින් නිර්දේශ කරන්නේ ජනාධිපතිතුමාට. ජනාධිපතිවරයා විසින් ඒ තැනැත්තන්ගේ නම් අනුමැතිය සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට නිර්දේශ කළ යුතුයි. එතකොට දැන් මෙතෙක් දැන් ඇමතිවරයා ජනාධිපතිතුමාට නිර්දේශ කළා, ජනාධිපතිතුමා තමයි පනත තියෙන්නේ. ව්‍යවස්ථාදායක සභාවේ එහෙම තමයි තියෙන්නේ. අනිත්‍යවගේ එහෙම නෙමෙයි තියෙන්නේ. අනිත්‍යවගේ තියෙන්නේ කරුණාකරලා ඉතින් මගේ කතාව කරන්න දෙන්නකෝ. අනිත් පනතල තියෙන්නේ යෝජනා කර ඒ ඇමතිවරයාගේ යෝජනා ව්‍යවස්ථාදායක සභාවට යනවා. ව්‍යවස්ථාදායක සභාවෙන් අනුමත වෙනවා නම් ජනාධිපතිතුමා විසින්පත් කරනවා. මේකේ තියෙන්නේ එහෙම නෙවෙයි. හරි. දැන් ඊළඟට මේකේ තව අපූර්ව දෙයක් කරලා තිනවා. මේ මුල කෙටුම්පතේ නැහැ ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය ලැබුණොත්, අනුමැතිය නොලැබුණොත් මොකද්ද වෙන්නේ කියලා. ඊයේ එකට සංශෝධනයක් තියෙනවා. දැන් සංශෝධනේ තියෙන්නේ කොහමද? සංශෝධනේ තියෙන්නේ 15 වෙනි පිටුවේ 15 වෙනි වගන්තිය. මේක සංශෝධනේ තියෙනවා පස්වන පේලි ඩික් පිටුව 5 දෙක වෙන කොටස ඇතුළත් කරන්න. 5. ඒ කියන්නේ අංක මේ තියෙන වගන්තියේ පස්වෙනි අනු මේක හැටියට තියෙන්නේ වෙන තුන්වන උපෝගද්දී සඳහන් තැනැත්තුගේ නම අනුමත කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් ප්‍රතික්ෂේප කරන ලැබුව අවස්ථාවක අමාත්‍යවරයා විසින් අලුත් නාම යෝජනා ඉදිරිපත් කළ යුතු අතර කියලා. ඒතර නිවැරදි කිරීමක් කළා තියෙනවා ව්‍යවස්ථාදායක සභාව ප්‍රතික්ෂේප කරොත් මොකද කරන්න කියලා. හැබැයි දැන් මේ සංශෝධනේ තියෙන්නේ ආපහු අර මූලික වගන්තියේ 15 වෙනි වගන්තියේ පස්වෙනි අනු වගන්තිය හැටියට. දැන් මේ පනතෙත් තියෙනවා පස්වෙනි අනු වගන්තිය. මේකේ කියලා නැහැ ඒක ඉවත් කරලා මේක ආදේශ කරන්න කියලාත් නැහැ. ඒතර පස්වෙනි වගන්තිය දෙකයිද දැන් මේ පනතේ? ඊයේ සම්මත කරපු පනතේ, ඔබතුමාලා සම්මත කරගත්තු පනත අපිට සාකච්ඡා කරන්න අවස්ථාවක්
නැති.
ඒකේ දැන් පහේ බලන්න 15 වෙනි පිටුවේ 15 වෙනි වගන්තියේ මේ සංශෝධනෙත් ආවොත් 5 වෙනි වගන්ති දෙකයි. මේ මිනිස්සු නැතිං අඩුපාඩු වෙනවා. අපි ඒක පිළිගන්නවා. හැබැයි ඒ සඳහා තමයි අපි මේ ආණ්ඩු පක්ෂද විපක්ෂද කියලා නෙවෙයි. අපි ඒ සඳහා අඩු ගානේ මේ සභාවට සමාජිකයන් වෙන නිසා දායකත්වයක් දෙන්න අවස්ථාව ඉල්ලන්නේ. ඒ අවස්ථාවත් නොදී හිතුවක්කාරී ලෙස අනිත් මත නොතකා හැරලා කටයුතු කරන්න එපා කියන කාරණේ, නැත්නම් කටයුතු කිරීම නොසුදුසුයි කියන කාරණේ තමයි අපි දිගින් දිගටම පෙන්වන්නේ.
ගරු මන්ත්‍රීතුමා අවසන් කරන්න.
අවසන් කරන්න. මම හිතන ආකාරයට නම් ඊයේ මේ මහ බැංකු පනත සම්බන්ධයෙන් රජයේ කටයුතු කරපු ආකාරය ප්‍රජාතන්ත්‍රවාදී පාර්ලිමේන්තුවකට නොසුදුසුයි. මේ පනත මගින්වත් මේ පාර්ලිමේන්තුවට මුදල් බලතල තියනවා කියමින් පාර්ලිමේන්තුවේ සමාජිකයෙක් නොවන කෙනෙකුට සම්පූර්ණයෙන් මුදල් පිළිබඳ බලතල ලබා දීම තුළ මේ පාර්ලිමේන්තුව අර්ථවත් වෙන්නත්, මේ මහ බැංකුව පාර්ලිමේන්තු අයවැයකාරක සභාව වැනි පනත් අර්ථවත් වෙන්නත්, එසේ වෙන්නට නම් ජනාධිපතිතුමා විසින් මේ පාර්ලිමේන්තුවේ සමාජිකයෙකුට මුදල් ලැබෙති කම දීම අත්‍යවශ්‍යයි කියන කාරණේත් සිහිපත් කරන්න කැමැති. බොහොම ස්තුතියි.